unforeseen
Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබුවන් දෑබරසන්නෙනි, අදත් සුපුරුදු පරිදි සී සර ලංකා ගුවන් තරංග ඔස්සේ ඔබ හපුවන් අපි ඔබ හමුවට එනවා ස්පර් නිව්සීලන්ඩ් සංවිධානය මගින්. අසිරිමත් ශ්‍රී ලංකාව, කොහොම වුණත් අපි මේ වැඩසටහන කරද්දී අපිට මතක් වෙන්නේ අපේ මව්බිම. අපි සජීවීව නව ශ්‍රී ලංකාවේ මෙසේ ගත කළත් අපේ හිත ඉතා දුර අපේ සහෝදර සහෝදරයන් දෙමාපියන් වෙසෙන අතිශය මනරම් වූ ශ්‍රී ලංකාව වෙත ඇදෙනවා. මා සමග තවත් කෙනෙක් දැන් උරණ වෙන්නට පුළුවන්. කොහෙද ඒ අතිශය මනරම් වූ ශ්‍රී ලංකාව? ඒ වාදය අපි පසකට තියමු. දෑබර මිත්‍රවරුනි, මේ සොඳුරු සැඳෑවේ මන්දනල සීතල සුළං ඇඟේ දැවටෙද්දී වසන්ත ඍතුවෙත් මැද භාගයට ඇවිත් සිටිද්දී අපි තවත් මාස දෙකහමාරකින් අවුරුද්දේ අවසානයේ ළඟා වෙමින් පවතිද්දී ඔබට නිරන්තරයෙන් අපි ආයාචනය කරනවා, අපි සමග එකතු වෙයි, අපේ වතගොත, අපේ සංස්කෘතිය, අපේ හැදියාව, අපේ දරුවන්ගේ අඩලුඩුකම්, අපේ දරුවන්ගේ ශ්‍රේෂ්ඨ විශිෂ්ට ජයග්‍රහණ අපි සමග බෙදා හදා ගන්නටයි කියලා. මේ දවස්වල ප්‍රවෘත්ති බැලුවත් ශ්‍රී ලංකාවේ අපිට නොඑක් විට මේ සතියක දෙහික පමණ කාලයේදී ලැබෙන තොරතුරු පහේ ශිෂ්‍යත්වයෙන් ඉතා අභිමානවත් ලෙස ජයගත්තු අපේ සිඟිති දරු දැරියෝ පහේ ශිෂ්‍යත් විභාගය. නගරබද තිබෙන ලොකු පාසල්වල අභිභවා මෙවර පහේ ශිෂ්‍යත් විභාගයෙන් වැඩිපුර හොඳ ප්‍රතිඵල, විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන යත්තේ අපේ ගම්බද දරුවන්. මා දුටුවා ළඟදී නොඑක් මාධ්‍ය ආයතන වලින් ඒ දරුවන් ගෙන්වා ඔවුන්ට තෑග ප්‍රදානය කරනවා. ජනාධිපතිතුමන් දරුවන්ව ගෙන්වා ඔවුන්ට තෑගි බෙදා දෙනවා. ඒක හොඳ ආදර්ශයක්. අපි ඒවත් සිහිපත් කරගෙන සැමට සෙත් වේවායි කියලා පතමින් අපි මේ සීසර ලංකා ගුවන්විදුලි වැඩසටහන අද ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා දියත් කරන්න සූදානම් වෙනවා. අමතක නොකළ යුතු කරුණු දෙකක් තිබෙනවා අද. එකක්, ශ්‍රී ලංකා වාසී සහ හින්දු භක්තිකයන්ගේ අති උත්කර්ෂවත් දීවාලි උත්සවය ඊයේ ආරම්භ වුණා. අපි ඔවුන් සැමටම සුබ දීවාලි ආලෝකමත් වසරක ආරම්භයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ ජීවිතයේ අසරණ අනිත් අයගේ ජීවිතයේද ආලෝකමත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි කරුණ අපි මතක් කරන්න ඕනේ, ඊයේ රාත්‍රියේදී අපිට දැනු ශ්‍රී ලංකා නවසීලන්තේ අලුත් ආණ්ඩු පෙරළිය. අපි මේ ඔක්කොමත් කැටි කරගෙන අපි බලමු අද නිෂ්පාදක මගේ මිත්‍ර නිරංජන් පටබැඳිගේ අද දිගහැරුම මොකක්ද කියලා. මං හිතන්නේ අපිට කියා දෙවි එහෙම නේද නිරංජන්?
ඕරුවන් සුබ සන්ධ්‍යාවක වේදයා ප්‍රසන්නනි. රුවන් මතක් කළ දීපු විදියට දීවාලි උත්සවය මේ අවස්ථාවේ පවතින, ඊයේ තමයි දීවාලි තිබ්බේ. මං හිතන්නේ ඔවුන් මේ පුරා ඉදිරි දින මේ දිගුණු වාඩුවේ, මොකද සඳුදත් නිවාඩු අපිට මෙහි ලේබ දිනේ නිසා දිගුණු වාඩුවේ සද්දවස් තුනක නිවාඩුවේදී මං හිතන්නේ ඔවුන් මේක සෙලිබ්‍රේට් කරනවා. අපිත් මං හිතන්නේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා වෙනද වගේම පැයක තුලක. ඉතින් හැමදේම සංක්ෂිප්ත කරගෙන පැය කතා කරන්න. ඒ කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙන ඔබට වෙනද වගේම අපේ දැනුම අපේ අදහස් ඔබත් සහ සමග බෙදා ගන්න. ඒ දේවලට යාමට කලින් අපි මේ සොඳුරු ගීතය රසවිඳිමු. මේ ගීතය ගායනා කරන්නේ අසංක ප්‍රියමන්ත පිරිස්. සමාවෙන්න සන්නනේ, පොඩි කාර්මික දෝෂයක්, කාර්මික දෝෂයෙන් ඇති වෙන්න පුළුවන් හැමදෙස්සම, කමක් නැහැ. මම උත්සාහ කරේ ඔබට නැව ලස්සන ගීතයක් මුලින්ම තිළන කරන්න. අපි ඒ ගීතය කොහොම හරි ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න බලන්න. රුවන්, ඔබ මතක් කළ දීපු විදියට මට පෞගිය දණක අපි ඇත්තටම මිනිස්සු හැටියට අපි කොච්චර කළගුණ සැලකීම් අපේ අතින් වෙනවද, අපි කොච්චර දේවල් අමතක කරනවද කියන එක මට දැනුණා පහුගිය දිනක. මං ගෙදර ඇවිල්ලා බියක ස්විංගින් දෙද්දි මට ලැබුණා අහන්න බලන්න, අපිට හිටි අපේ සහෘද හදවත් වලට කතා කරපු ගායකයෙක් ගැන. ඔහු අදාපතර නෑ. ඔහු තමයි අපගේ සුසුම ගුණදාස කපුගේ. ගුණදාස කපුගේ අප අතරින් වියෝ වෙලා 2003 වසරේ මං හිතන්නේ වියෝ වුණේ අප අතරින්. ඔහුගේ 72 ජන්මදිනය පහුගිය අගෝස්තු මාසයේදී තිබුණ දවසක මං හිතන්නේ දුප්පත් කම්කරු හදවත් වලට කෙලින්ම කතා කරපු චරිතයක් තමයි ගුණදාස කපුගේ. ගුණදාස කපුගේ ඒ නිසා විඳපු දුක් කම්කරුළු පලිගැනීම් වලට ලක් වෙච්ච දේවල් ඒ හැම දෙයක්ම ඔහුගේ ජීවිතේ පුරාටම ලියවිලා තිබ්බා. මේ වැඩසටහන ITN නාලිකාව ඔස්සේ ප්‍රචාරය වෙච්ච එකක්. මොකක් හෝ හේතුවකින් අපිට මට ඒක මිස් වුණා. ඇත්තටම ගිල මාස 2-3කට පස්සේ තමයි මට මේ ඒක දැනගන්න ලැබුණේ මෙහෙම දෙයක් තිබුණයි කියලා. මම හිතුවා මම මේ දැකපු මම ඒ විඳපු ඒ වින්දනය ඔබ හා සමග අද බෙදා ගන්න ඕන කියලා වෙලා. මේ වැඩසටහන අපගේ සිසුම කපුගේ නමින් මේක ඉදිරිපත් කරේ රූපන් ITN ආයතනයේ දිල්ෂාන් පතිරත්න. ඔහුත් සමග ඔහුගේ මේ විශාරද මණ්ඩපයට සහභාගි වෙලා තිබ්බා අපේ අග්‍රගණ්‍ය ගීත රචක, නාට්‍ය ප්‍රබන්ධක, හොඳ ඉතාමත් ප්‍රතිභාපූර්ණ නළුවෙක් වෙන ලූෂන් බුලත්සිංහලයන් සමග ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන ඩොක්ටර් ඩොක්ටර් පතිරණ, මට හරියට නම් මතක් වෙන්නේ නැහැ, මම අපිට මතක් කරලා කියන්න. ඔහු හා එක්ක විච්ච තවත් ලේඛිකාවක් හිටියා, ගේපද රචකාවියක් සීතා රංජිනි කියලා. ඇයත් රජරට සේවයේ ගුණදාස කපුගේ හා එක්ක වැඩ කරපු නිවේදිකාවක් රචකාවියක්, ගේපද රචකයෙක්. ඉතින් මොංහා එක්ක ඒ තිබ්බ ඒ මණ්ඩපය ඇත්තටම හරිම සංවේදී, ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒද ගීත ගායනා කර ඇත්තටම ගුණදාස කපුගේගේ එකම පුතුණන් වන මිත්‍ර කපුගේ. මම හිතනවා වැඩිදුර කතා කරන්න ඉස්සෙල්ලා අපි මේ සංවාදයට පොඩ්ඩක් සවන් දෙමු. සවන් දීම තුලින් අපි අපේ දවස මෙසේ ආරම්භ කරමු කියලා ඉවරලා. එහෙනම් අපි සවන් දෙමු මේ ගුණදාස කපුගේගේ අපගේ සුසුම කපුගේ වැඩසටහන කොටසකට.
පණ තියනවා කියලා දැනෙන්න නම් ඒ හිත රිදිලා තියෙනවා. රිදුණු හිතක් අපි හැමෝටම කොයි මොහොතක හෝ අයිති. හිතක් රිදුණු වෙලාවට, හිතක් බිඳුණු වෙලාවට, ඒ බිඳුණු රිදුණු හිත හදාගන්න පුළුවන් හරි අමුතු අමුතු දේවල් අපි වෙනුවෙන්ම නිර්මාණය කරපු හරි අමුතු මිනිස්සු මේ ස්වභාව ධර්මයෙන් අපිට දායාද වෙලා ඉන්නවා. එහෙම අය පිළිබඳව කතා බහ කරන්න යම් කිසි කාලයක් වෙන් කරගන්නවා නම් ඒ මං හිතන්නේ බොහොම වටිනා වැඩක්. එවැනි වැඩකටයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා කොහේ හෝ මොහොතක හිතක් රිදුනා නම්, හිතක් බිඳුනා නම්, සහ ජීවත් වෙන්න ආසාවක් දැනුණා නම්, ඒ ඕනෑම මොහොතක ඒ හඬ ඔබේත් මගේත් හිත බොහෝනෑකමින් සූපත් කරනවා. එවැනි මිනිසෙකු පිළිබඳව කතා බහකටයි මේ සූදානම. ගීත ගැයූ නොව ජීවිතය ගැයූ අමරණීය කලාකරුවෙකු පිළිබඳව, නොයසේ නම් නොමැරෙන මිනිසෙකු පිළිබඳව අපි සුන්දර කතා බහකට සූදානම්.
මිනිස් ජීවිතයේ විවිධ කම්පනයන් සිය නිර්මාණ මාධ්‍ය තුළ වඩාත් සුමට වාග්‍රහණය කොට සිය කුසලතාවයෙන් ප්‍රතිනිර්මාණය කරන කලාකරුවන් එවන් කුසලතාවයෙන් හරියඩක් රැගෙන එන්නේ උප්පත්ති කුසලතාවයන් ලෙසින්. 1945 අගෝස්තු 7 වනදා දක්ෂිණ ලංකාවේ මිරිස්වත්තේදී උපත ලබන ඇල්ල මුල්ල කපුගේ ගුණදාසෙවත් ගුණදාස කපුකේද එවන් අපූර්ව නිර්මාණ කුසලතාවයක් රැගෙන උපත්ය ලැබුවෙක්.
අද මට මේ වෙලාවේ මතක් වෙන මගේ ළමාවිය, දැන් මගේ දෙමෝපියන් ඉතාමත් දුප්පත් කම්කරු යුවලක්. ඒ කාලේ සංගීත භාණ්ඩයක් අල්ලන්නවත් අපට අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් කෙසේ හෝ මම පහ ශිෂ්‍යත්ව පාසල කරන්දිනේ මධ්‍ය මහාවිද්‍යාලයට එහෙන් පස්සේ තමයි සංගීතය පිළිබඳව හදාරන්න අවස්ථාව ලැබුණේ.
කරන්දිනිය මධ්‍ය විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හරහා රජයේ සංගීත විද්‍යාලයට එක්වන කපුගේ 1963 හේවුඩ් වෙතින් නික්මෙන්නේ ලක්නෞහි බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් සිය සංගීත නැනනුවන වඩාත් උපමට්ටම් කරගන්න ආරම්භුණින්. එයින් සංගීත උපාධිය දරා 60 අගභාගයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලියට එක්වන කපුගේ එහි ක්‍රියා කරන්නේ ක්‍රියාකාරී සහායකයෙකු ලෙසින්. 1973 කපුගේ ගායකයෙකු ලෙස දොරට වඩින්නේ ප්‍රියානන්ද විජේසුන්දර රචනා කළ දැස් නිලුපුල් තෙමා ගීතයත් සමගින්. ඔහු මාලනී බුලත්සිංහල සමග ඉදිරිපත් කළ දම්පාටින් ලා සඳපැස යනවා ගීත කැසට් පටයත් සමගින් 80 දශකයේ ශීඝ්‍ර ජනප්‍රියතාවයක් දිනා ගන්නට ඔහුට හැකි වුණා.
දැන් පසු කාලයක මා ගායකයෙක් වශයෙන් මගේ ජීවිතේ නොඑක් කටුක අවස්ථා ලැබලා තියෙනවා. ගුවන්විදුලියේ මගේ ගීත වාර්ණය කරා, ගුවන්විදුලිය මට තහනම් වුණා, ඒ වගේම රූපවාහිනිය මට තහනම් වුණා, රැකියාව අහිම මම රිමාන්ඩ් භාරයේ සිටියා. ඉතින් ඒ සියල්ලම නිඳරාගෙන මා අදත් මා ගරු කරනවා මගේ ප්‍රේක්ෂකයන්, මගේ රසිකයන්. අදත් මා අතහැර නොගත් මා අදගම සිටීම ගැන.
1981 කපුගේට රජරට ගුවන් විදුලියට ලැබෙන ආස්ථාන මාරුව විශ්වලාගත් ආශිර්වාදයක් බවට පත්වන්නේ බෙරට රසික සිතුවිලි පරාසයන්හි අනේකවිධ ඉසව් බොහෝ සිනිදුවට පිරිමැදි ගීත ගණනාවක් ඒ ඇසුරේ නිර්මාණය වන නිසාවෙන්. ස්වර්ණසංක, රස සංගීතා, ජනාධිපති, සරසවි, OCIC ඇතුළු සම්මාන රැසකට මෙන්ම නොමද ජනතා සම්මානයෙන්ද පිදුම් ලද ජනතාවගේ ගායන ශිල්පියා ගුණදාස කපුගේ 2003 අප්‍රේල් 3 වනදා හදිසියේ අපාතරින් වෙන්වූයේ ගීතයක සිතුවිලි කම්පනය කළ හැකි මහා බල පරාක්‍රමයක් පවතින බව යුග යුග අපේ සිතුවිලි පරම්පරා අතර ලියා තබමින්. විශාරද ගුණදාස කපුගේ කලාකරුවාණන්ගේ 72 ජන්මදිනයත් සිහිපත් කරමින් එතුමන් මේ රටට දායාද කරපු යර්ථාන්විත නිර්මාණ රසවිඳින අතරතුරම ජීවිතයේ බොහෝ දේවල් බෙදා හදාගන්න, ඒ ජීවිතේ අපේ ජීවිත පොහොසත් කරගන්න අපිට ගන්න පුළුවන් හැම දෙයක්ම මේ දෙපැය තුළ මතු කරගන්න ලොකු මහන්සියක් දරන බවට පොරොන්දු ඔක්කොට දෙමින් ඒ අමරණීය චරිතය පිළිබඳව කතා බහකට සූදානම්. I'm not afraid to die.
ලූෂන් බුලත් සිංහලයන් අපිත් එක්ක සාකච්ඡාවට එනවා. අයිබන් ඔබතුමාට තම ආදරණ ඔබතුමාට පිළිගන්නවා. ඒත් එක්කම සමකාලීනයකු නොවුනත් අපේ પરම්පරාව තුල හොඳට කපුගේ කියවූ අයයි විශ්වාස කළ හැකි දේශපාලන චරිතයක්. දේශපාලනේ පැත්තකින් තියලා රසිකයෙක් හැටියට මෙතනට එනවා මන්ත්‍රීතුමා. නලින්ද ජාතික මන්ත්‍රීතුමා වෙලා ඉන්නෝ. අපි කතා බහ කරමු අපිට කොහොමද කපුගේ ශූරින් දැනෙන්නේ කියලා. මම කැමති මුලින්ම ලූෂන් බුලත් සිංහලයන් ගාවට එන්න. ඔබතුමාට කපුගේ කියන්නේ මිත්‍රයෙක්ද එහෙම නැත්නම් කලාකරුවෙක්ද?
මම කියන්නේ කලාකරුවෙක්ද මිත්‍රයෙක්ද කියන එක නෙමෙයි. මට ඔහු මගේ ජීවිතේදී හම් වෙච්ච හොඳ මිනිස්සෙක්. හොඳ කලාකරුවෙක් වෙන්න නම් හොඳ මිනිහෙක් වෙන්න ඕන. හොඳ මිනිස්සු නොවන කලාකරුවෝ වෙන්නේ නැහැ කවදාවත්. ඒක අපේ ජීවිත කාලේදී අපි අත්දැකලා තියෙනවා. අදත් මේ මොහොතෙත් අපි අත්දකිනවා. මිනිස්යා විනිවිද ගිහිල්ලා මිනිස්සකම ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවන් හදවතක් තියෙන මිනිහෙක් තමයි කලාකරුවෙක් වෙන්නේ. තමන් මිනිස්සකමෙන් ග්‍රහණය කරගත්තු දේ අනිත් මිනිස්සුන්ට මුදා හරින්න පුළුවන් මනුස්සකමක් තියෙන්නේ හොඳ කලාකරුවෙක් ගාව විතරයි. එහෙම නැත්නම් එයා කවදාවත් කලාකරුවෙක් වෙන්නේ නැහැ. හින්දා මගේ ජීවිතේදී මට හම්බෙච්ච හොඳම මිනිස්සු අතරින් එක්කෙනෙක් තමයි ගුණදාස කපුගේ.
මට හිතෙනවා මනුස්සයෙකුට මේ ලෝකේ ලැබෙන්න පුළුවන් හොඳම සම්මානය තමයි එයා හොඳ මනුස්සයෙක් කියලා කියන එක. ඒ නිසා මොන ශීර්ෂයන් ලැබුණත් ඒ සියල්ලට වඩා එතුමා ලබා දෙනු හරි ලස්සන ශීර්ෂයක්. ඔව්. ඔහරි ලස්සන මිනිස්සෙක්. මට කියන්නකෝ ඒ ලස්සන මිනිස්සයාව මුලින්ම මුණ ගැහුණු හැටි සහ මතකයේ පළවෙනි අකුර ලිය වෙන තැන.
කපුගේව මට මුණ ගැහෙන්නේ මං 1971 ගුවන්විදුලියට එනවා නිවේදකෙක් හැටියට රැකියාව කරන්න. මං පුහුණු වෙන අවස්ථාවේදී මම අපි පුහුණු කරන්නේ අග්නස් සිරිසේන වගේ ශ්‍රී රාජපක්ෂ වගේ ඒ කාලේ හිටපු ජේෂ්ඨ නිවේදක නිවේදිකාව අපි පුහුණ කරනකොට මගේ පළවෙනි දවසේ නිවේදන කටයුතු කරද්දී මගේ නාද ශික්ෂකයා වශයෙන් හිටියේ ගුණදාස කපුගේ. ඔහු තමයි මම ඉදිරිපත් කරන ගීත වාදනය කරන්නේ ඒ සඳහා සහාය වෙන්නේ දෙයකට. එතනින් තමයි මුලින්ම මම කපුගේව අඳුනගත්තේ. ඒ පළවෙනි දවසේ සේවය කරද්දී ඔහු මට දීපු සහාය, ඔහු මා කෙරේ දැක්වූ කරුණාව හින්දා අපි ඉතා ඉක්මනින් මිත්‍රයෝ බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි මම දැනගන්නේ කපුගේ ගායකෙක් හැටියට මම එයාගේ ගීත අහලා තිබුණා ඊට ගුවන්විදුලියට එන්න කලින්. නමුත් මට කවදාවත් කපුගේ පිළිබඳ චිත්‍රයක් එයා කොහොම කෙනෙක්ද කියන එක ගැන මම දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ පළවෙනි දවසේ අත්දැකීමෙන් පස්සේ අපි දෙන්නා හුඟක් මිත්‍ර වෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙන්නේ නැති මම හිතන්නේ. මොකද අපි දෙන්නම එක විදිහට හිතන්න පුරුදු වෙච්ච මිනිස්සු. ඒ මොකද කපුගේගේ ජීවිතයේ වඩාත්ම වැදගත් දේ තමයි කපුගේ පීඩිතය වෙනුවෙන් හිතපු මිනිස්සේ. ඒ කියන්නේ දුප්පත්කම ගැන, අසරණකම ගැන වඩා ගෞරවයෙන් හිතපු මිනිස්සෙක් තමයි කපුගේ. ඒ පීඩිතය වෙනුවෙන් හිතන්න පුළුවන්කම තමයි මට කපුගේව සමීප වෙන හේතුව. මොකද මම පීඩිතෙක් ඉඳලා ඒ වෙනකොට මගේ ජීවිතේ අපි කුඩා කාලේ ඉඳන් අපි පීඩිතව හැදීට ගොඩ නැගිච්ච මිනිස්සු. ඒ නිසා සමාජයෙන් එන පීඩනය අපිට විවිධ ආකාරයෙන් දේශපාලනයෙන් හෝ වෙනත් වෘත්තීය වශයෙන් හෝ වෙන බොහෝ පීඩනයන්ගේදී කපුගේ සහ මා අතර තිබුණේ සමාන සහෘද බවක්. අපි දෙදෙනාම පීඩිතයින්ගේ පාර්ශ්වය නියෝජනය කරපු දෙන්නේ.
හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා රුවන් ඉතාමත් අගනා විග්‍රහයක් කරලු ශඹුලසිංහලයා කලාකාරය කියන කවුද කියලා. ඒ කියන්නේ හදවත සුන්දර මිනිසු තමයි කලාකාරු වෙන්නේ කියලා ඉල්ලා.
අනිත් නිර්වචනය තමයි සැබෑ මිනිස්කමේ හරය උකහාගෙන එය අනිත් මිනිසුන්ට දායාද කරන පුද්ගලයා හරියටම දායාද කරන පුද්ගලයා තමයි නියම කලාකාරයා. මිනිස්කම හරියට හඳුනගෙන ඕකේ. ඕක කියද්දි නිරංජන් මේ මට තැනක කියන මේ ලූෂන් බුලත්සිංහල සහ ගුණදාස කපුගේ එකම කුලකීක තිබෙන දෙදෙනෙක්. මොකද
පීඩිත පන්තිය.
ඔහොම කියද්දි මම හිතනවා පීඩිතයන් ගැන හිතන මිනිස්සු තමයි කලාකාරයෝ.
මොකද මේ මිනිස්සු එතනින් මම පටන් ගන්න ජීවිතේ.
එතනින් පටන් ගන්න ඔවුන්ගේ ජීවිතයේ තිබුණු
අපෝ පටන් ගන්න වෙන තැනක් නැහැ. එන පහත තැනක් නැහැ.
කරදර ඔක්කොම කියනවා. මට මෙහෙම හිතුණා ඒක අනිත් පැත්ත. පීඩිතයන් ගැන සිතන කවුරුන් හෝ ඉන්නවද අපේ ලංකා පාර්ලිමේන්තුවේ? පීඩිතයන් ගැන මෙලා ඔවුන් වෙනුවෙන් මේ කතා බහ කරන කතා විතරක් ඇති සමහර කතා විතරයි. නමුත්
පීඩිතයන් ගැන හිතනවා රුවන් අපේ වැඩියෙන්ම රටේ ඉන්න ජනතා පීඩිත පන්තිය. ඔය කොළඹවට කොළඹ හායවට පොඩ්ඩක් ඔය පේන්න හිටියට 14ක් මුළු මහත් ජනගහණයෙන් මම හිතන්නේ 43කටත් වැඩිය පීඩිත පන්තිය.
නිරංජන් මට මේ තප්පර භාගයක් දෙන්න මේ මේ හමුදා මම කියන කේ ජයතිලගේ නිර්මාත කියන පුවත්පත්. ගුණදාස කපුගේට ඉතාම අගාධ කාලයක් තිබුණ එකක් තමයි ඔහුව ඔහුගේ ගීත ගුවන් විදුලිය කොළඹ ගුවන් විදුලියෙන් කපා හැරියා. ඊළඟට ඔහු හිරබත් කෑවා. ඔහු පොලිස් ගානේ රස්තිය දුනා. ඊට පස්සේ ඔහුගේ රැකියාව නැති වුණා. මේ ඔක්කොම අතරතුර එයාව වෙන තැනකට මාරු කරන දන්න තැනකට අන්න ජීවිතේ. කේ ජයතිලක මෙන්න මෙහෙම එකක් කියලා තියෙන ඔහුගේ පොතේ. කසල කුණු කන්දල් මැද ලොකු කටු අකුලක පිපුණු පුංචි සුවඳ පිරිමලක්. ඒත් එයට වරින් වර අඳුරු සෙවණලි වැටි. දුඟද වා රැලි වදි. එවන් චරිතයකට එවැනි තීස් සෝභා ධර්මයාගින්ම සිද්ධ වෙනවා. අමනුෂ්‍යකම් නිසා එවැනිදී දෙවිවරුන්ටත් සිද්ධ වෙනවා.
ඔව්. අපේ ඒ කතාබහ අවසන් නැහැ. අසන්නනේ මම ඒකේ කොටසක් තමයි ප්‍රචාරකේ තව කොටසක් තියෙනවා ඔබට අසන සලස්වන්න. කපුගේ කියන්නේ ඇත්තටම සුන්දර මිනිස්සේ මට හම්බෙලා තියෙන කපුගේව. මම කතාබහ කරලත් තියෙන කපුගේත් එක්ක. ඒ කියන්නේ ඔබ දැන් ඔහු වැඩ කරේ ඇත්තටම අනුරාධපුර රජරට සේවයේනේ. ඒ කියන්නේ කපුගේ දිහා බැලුවාම ඒ කපුගේ ඇත්තරම අනුරාධපුරයේම ඒ පැත්තරම ගැලපෙන මිනිස්සෙක් කියලා කිව්ව මං කියන්නේ. ඒ කියන්නේ පරිසරයත් එක්කම ජීව පරිසරය තුල කිඳා බහැලා ජීවත් වෙච්ච මිනිස්සෙක් හැටියට තමයි කපුගේ මම දැක්කේ. ඔහුගේ කම්පන ප්‍රසංගයේදී ලංකාවේ පැවිදි කම්පන ප්‍රසංගයේ. ඉතින් ඒ කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ආලෝෂම් බුලත්සිංහලයන් කිව්වා වගේම මිනිසුන් අතර මිනිහෙක්. අපේ නම් ඒ සාකච්ඡාවේ ඉදිරි කොටසට සවන් දෙමු.
අද වන විට කපුගේ ශූරීන් පිළිබඳව අපි කතා කරන්නේ තාම ප්‍රශස්ත මට්ටමක. අපි සම්පූර්ණ පින්තූරයක් විදිහට තමව කියවනවා. එතුමා ජීවිත තුන අතර ඉන්න කාලය තුලත් ඒ කියවීම එතුමාට ලැබුණාද? මේ සමාජ වටිනාකම මේ විදිහට එතුමාට ලැබුණාද?
ඒක තමයි මම බොහෝ වෙලාවට දකින්නේ අපේ කලා සංස්කෘතික ජීවිතයේ කලාකරුවන් අනුස්මරණය කිරීම තමයි කරන්නේ මිය ගියාට පස්සේ. නමුත් ජීවත්ව සිටින කාලය තුළදී මම දකින්නේ නැහැ අපේ සංස්කෘතියේ එහෙම නැම්මක් තියනවා කියලා. ජීවත්ව ඉන්න මිනිස්සුන්ව පුබුදු කරලා ඒ මිනිස්සුන්ව දිරිමත් කරලා ඒ මිනිස්සු කරගෙන යන දේ තවත් ශක්තිමත්ව කරගෙන යන්න උදව් කරන කලා සංස්කෘතියක් ලංකාවේ නැහැ. ඒක සංගීතයක් නැහැ, වෙනත් කිසිම කලා මාධ්‍යයක් නැහැ. මම දකින්නේ කලා සංස්කෘතියක් ගොඩනැගෙන්න නම් අපිට ප්‍රබල සංස්කෘතියක් තියෙන්න ඕනේ. මම දකින්නේ අපේ සංස්කෘතියම තියෙන මොකද්ද දුබලතාවයක්. ඒ නිසාම කලා සංස්කෘතිය කියන එක අනිත් සියලු දේවල් වලටම අඩු මට්ටමකම තියෙන දෙයක්. කලාව කියන්නේ ඉඩක් තිබුණොත් බලන්නම් මේක කියලා යන දෙයක් මිසක් ඒක ජීවිතයේ ප්‍රධාන මහරගත වූ දෙයක් නෙමෙයි. නම් දියුණු සංස්කෘතියෙන් තියෙන ජාතිවල කලා සංස්කෘතිය තමයි අනිත් සියලු දේවල් අභිභවාගින් මිනිස්සුන්ගේ නහරගත වෙලා තියෙන්නේ. කෑම කනවා වගේම වැදගත් දෙයක් සංස්කෘතිය, කලා සංස්කෘතිය. නමුත් අපේ රටේ ඒ සංස්කෘතිය ගොඩනැගිලා ඒකින්ද තමයි දැන් මම අහගෙන මිත්‍ර කියනවා තාත්තගෙන් තාත්ත කෙනෙක් හැටියට වෙන්න ඕන සමහර දේවල් පැහැරහැරුණා කියලා. ඒ ඇයි? ඒ කියන්නේ කලාකරුවා තනි මිනිහෙක් වෙනවා. තමන්ගේ නිර්මාණ කටයුත්තත් එක්ක තනි වෙනවා. ඒ සියල්ල පවත්වාගෙන යන්න කලාකරුවාම දඟලන්න ඕනේ. නමුත් දියුණු සංස්කෘතියෙන් තියෙන රටවල් වල ඒ කලාකරුවා කරගෙන යන දේ එයාට කරගෙන යන්න නිදහස ලබා දීලා එයාගේ වැඩවලට එයාට සම්පූර්ණ කටයුත්ත කරගෙන යන ඉඩ දීලා එයාව බලා ගන්න දේවල් වෙන විදිහට යනවා. එයාගේ පවුල දරුවෝ කටයුතු කරන ඒවා ගැන අරයා කරදර වෙන්න ඕනේ. ඒවට වෙනම ක්‍රම වේද හැදිලා තියෙනවා. ඒ තමයි දියුණු සංස්කෘතිය. ලංකාවට එහෙම දියුණු සංස්කෘතියක් තාම නම් පේන තෙක් මානික නැහැ. ඒ කියන්නේ කලා සංස්කෘතිය කියන එක අපේ ඉතාම පහළම තැන තියෙන. ඊට වැඩි ආගම තියෙනවා ඉහළ තැන. දැන් ලෝකේ මම දකින්නේ දියුණු ලෝකේ සියලු දේවල් වලට ඉහළින් තියෙන්නේ මිනිස්සුන්ගේ කලා සංස්කෘතිය, ජීවන සංස්කෘතිය. අනිත් සියල්ල ඊට යටයි. අපි ඒකට ගොඩනැගෙන්න නම් මං හිතන්නේ ඉස්සෙල්ලම අපිට තියෙනවා ගොඩාක් දේවල් විසඳ ගන්න. ඒ සමාජ ජාතික ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි අපි මේ කතා කරන්නේ. අර මූලික දේවල් විසඳගත්තේ නැති සමාජයක් අපි. අඩුගානේ අපි ජාතියක් කියලාවත් ලෝකේ ඉස්සරහට යන්න පුළුවන් මිනිස්සු පිටසක් වෙලා නැහැ තාම. අපි මේ ශ්‍රී ලාංකික ජාතිය කියලා. අපි තාමත් එකිනෙකා යන කොටා ගන්න වර්ගවාදී ප්‍රාදේශීය ගැටුම් ඇති රටක්. ඒ ජාතියක් නෙමෙයි. ලෝක සංස්කෘතියේ අපි මානව සංස්කෘතියේ කොටසක් වෙන්න නම් ඉස්සෙල්ලා අපි ජාතියක් වෙන්න ඕනේ. එක ජාතියක්, එක රටක්, එක ජාතියක් වෙන්න ඕනේ. ඒක කෑලි තියෙන්න බෑ. ඒක අරයා අර වර්ගයේ මෙහා මේ කුලේ, අරයා මේ කුලේ, අරයා අර ජාතිය කියලා එකක් තියෙන්න බෑ. එන්න ඒ අඩුපාඩු තමයි අපිට තියෙන මේ රටේ විසඳගන්න. අපි එක ජාතියක්, එක රටක එකට ඉන්න එක පිරිසක් වෙන්න ඕනේ. එතකොට තමයි අර මහා සංස්කෘතිය ගොඩනැගෙන්නේ. එතකොට තමයි එකිනෙකාව බලා ගන්න, එකිනෙකාට ආදරය කරන සංස්කෘතිය ගොඩනැගෙන්නේ. දැන් තියෙන්නේ එකිනෙකාට වෛර කරන, සැකෙන් බලන, අරය දිහා සැකෙන් බලන සංස්කෘතිය. ඒක හොඳ සංස්කෘතියක් නෙවෙයි.
මේ සංස්කෘතිය තියෙන තාක් කල් කලාකරුවෙකුට ජීවත්ව ඉන්නකම් වටිනාකමක් ලබන්න බැරි වෙනවා.
ඒක අපි අද අත්දකිනවා අපේ අපි කරපු දේවල් වලින්. අද අපි තනි වෙලානේ. අපි කලාකරුවෝ හැටියට අපි පැවැත්ම මොකද්ද? අපි කරන දේවල්.
ඔබතුමාට මතකද කපුගේ මහත්තයා කොළඹ අතරලා රජරට යන දවස හෝ ඒ අවසාන සිදුවීම ඔබට කතා කළාද? කොහොමද ගියේ?
ඉතින් ඒක සිද්ධ වෙන්නේ මාත් එක්ක ඉඳද්දි
කියන්න සිතන අපිට.
කපුගේගේ වැඩ තහනම් වෙන්නේ මුලින්ම 71 කැරල්ලට ඉස්සෙල්ලා පොඩි වැඩතහනම් කාලයක් තිබිලා තියෙනවා ඒක මම දන්නේ. නමුත් ඔය රජ රටයන් දි ඉස්සෙල්ලා වැඩතහනම් වෙන්නේ අපිත් එක්ක ඉඳෙද්දි. ඒ හේතුව එක්තරා දවසක මිත්‍රයෝ කණ්ඩායම අපි එක්ක ඔය කොහේ හරි ගිහිල්ලා පොඩි අඩියක් ගහලා සතුටින් යන වෙලාවක ඔය විජේරාම පාරෙන් යද්දි තව හෝල් පදනම තියෙනවානේ. මේක දැකලා කපුගේ ගෑ මේවා කුඩු කරන්න ඕනේ මේ මොනවද මේ කියලා කෑ ගහලා බැන්නා. මේවද මේ කලාව කියලා
කියුණා.
කියුණා. ඒක කියුණේ මේ ඒක එක තියෙන තරහකට නෙමෙයි. අපි යන්නේ කොහෙද කියන එක ගැන එයා හිතපු හින්දා. ඕක කොහොම හරි ගිහිල්ලා ප්‍රේමදාස ජනාධිපතිතුමා ළඟටම ගිහිල්ලා තියෙනවා මේ තව හෝල් එක කුඩු කරන්න කතා කළා කියලා කපුගේ.
ඒ කාලේ අගමැතිවරයා.
අහ
ඒ කාලේ අගමැති.
ඒ කාලේ අගමැති. කොහොම හරි ඔය හේතුව හින්දා තමයි මෙයාව අත්අඩංගුවට අරගෙන මේ කුරුඳුවත්ත පොලිසි වැඩ තහනම් කළේ ඔන්න ඔය හේතුව හින්දා. දැන් අපි මම ඒ කාලේ තවර් ඕල් පදනමේ ශ්‍රී වික්‍රම නාට්‍ය රඟපානු. දැන් මමත් ඒක සම්බන්ධ. පස්සේ මම ගිහිල්ලා ඒ කාලේ හිටපු තව හෝල් පදනමේ හිටපු ඒ ජේරන්සිංහ මහත්මයා තමයි අධ්‍යක්ෂක. මං කිව්වා මේ බොරු මේකට මේ මිනිස්සයා මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ කල්පනා කරලා. දැන් මේ අපිත් තව හෝල් එකේ වැඩ කරනවනේ මෙහෙම මේ කරන්න එපා වහම මෙයාව නිදහස් කරන්න ඔයා බලුම් 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 කියලා කොහොම හරි. ඉතින් එක දවසක් අපි ගුවන්විදුලියේ ඉඳන් යනවා. දැන් කපුගේ ඉන්නවා කොහොඳවත්ත පොලිස්සිය. අපි යනකොට කපුගේ අර කොහොඳවත්ත පොලිස්සිය ගොනන්ද සෙන්දු කියන. පස්සේ කොහොම හරි එළියට අරගෙන මේවා කළා. නමුත් මේ කියන්නේ වැඩ තහනමක් කළා අර හේතුව හින්දා. ඒකට හේතු ගොඩක් තිබුණා. ඒ කියන්නේ වැඩ තහනම ඒක නිසාමද කියන එකත් මට සැකයි. මොකද කල්ලිවාද තියෙනවනේ අපේ ආයතන වල. සමහරු ගුණදාස කපුගේගේ ජනප්‍රියත්වයට ඒ හැකියාවට කැමති නැති අය ඒ ආයතන වල ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මෙයාට පොඩ්ඩක් අරියාදු කළා. කොහොම හරි වැඩ තහනමෙන් පස්සේ වැඩ තහනම කාලේ තමයි මම තාරාවෝගලීති නාට්‍යයකදී තාරාවගලීති නාට්‍ය මියුසික් කරන්න හිටියේ ඉඳද්දි තමයි ওই වැඩේ වෙන්නේ. අන්තිමේදී මේ ප්‍රේමට ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වෙනවා ඔය කෑගල්ල පැත්තේට. කපුගේ යනවා පවුලත් එක්කම කෑගල්ල. දැන් මට රිහර්සල් කරගන්න විදියක් නැහැ. නාට්‍ය රිහර්සල් කරනවා මියුසික් කරන්න විදියක් නැහැ. ඒ දවසම මම ගිහිල්ලා යනකොට කපුගේ මිත්‍රව බලාගෙන පොඩි එතකොට ප්‍රේම ගිහිල්ලා පොළොන්නරුවේ ගොයන් කපන්නේ. කපුගේ එන්න විදියක් නැහැ රිහර්සල්. මං කිව්වා මං කොහොම හරි ප්‍රේමට ඒවලෙම ටෙලිෆෝන් කරලා මං කිව්වා මිත්‍රවයි මිත්‍රව බලාගන්න ළමයාවයි කපුගේවයි තුන් දෙනාම දැන් ගෙදර එක්කන් යනවා. ඔයා මේ ගැන කරදර වෙන්න එපා. මං එහෙ ගිහිල්ලා මේ ඔක්කොම බලාගන්න මේ නාට්‍ය කරගන්න දෙන්නේ. පස්සේ කැමති වුණා. ඉතින් අපි මේ ඔක්කොම අරගෙන අපේ උඩ හමුවුණේ ගෙදර ආවා. එහෙ ඉඳගෙන සුමාන දෙක තුනක් එක දිගට ඉඳගෙන තමයි තාරාවගේ සංගීතය නිර්මාණය කරන්නේ. නාට්‍ය වෙන්න නාට්‍ය වෙන්නපු දවසේ පළවෙනි රාත්‍රියේ මේ නාට්‍ය බලන්න ආවා එවකට ගුවන්විදුලියේ සභාපති ඒමන් කාර්යකරුවෝ. ඇවිල්ලා දැන් ඔය නාට්‍ය අපි හැදුවෙත් ඒ කාලේ ඔය සිංගප්පූරු සංකල්පයට පොඩි කෝචොක් කරනවා කියලා හිතාගෙන තමයි මේකලේ කාලේ තිබුණානේ. එහෙම එක මේක සිංගප්පූරුවක් කරනවා කියලා. ඉතින් ඒකට hina වෙන්න හදපු නාට්‍යෙන්ද මම ටිකක් සැකෙන් හිටියේ. මමත් දැන් ගුවන්විදුලියේ වැඩ කරන්නේ. පස්සේ ඒමන් කාර්යකරුවන් මහත්තයා නාට්‍ය උරුම හිටිය ඔය දිකාවට කඩාගෙන කවුද ලූෂන් ගුණසිංහ කියලා. මාව හම්බෙලා නැහැ. පස්සේ මං ආවා. මං කිව්වා ආයි උදේ 9ට හෙට මාව හම්බ වෙන්න කිව්වා ඇවිල්ලා. දැන් මං ඔළුව අප්සෙට් වුණා. මොකද දැන් හෙට උදේ 9ට මෙයා මෙහෙම එන්න කිව්වයි කියලා. පස්සේ ගියා. පහුවෙන්ද උදේ. ඒ පහුවෙන්දත් මගේ නාට්‍ය තියෙනවා දෙවෙනි දවසේ. මං 9ට ගියාම මගෙන් ඇහුවා මේ ආයිසෙ මේ මං කාලෙකට පස්සේ නාට්‍යයක් බලලා සතුටු වුණා. ඒකයි මං තමසිට එන්න කිව්වේ. මේ කවුද මේක සංගීතය කරන්නේ? මං කිව්වා මේ ගුවන්විදුලියේ හිටපු මගේ මිත්‍රයා ගුණදාස කපුගේ දැන් වැඩ තහනම් කරලා ඉන්නේ කිසිම තේරුමක් නැතුව. මේ එහෙමද? හුඟක් දවස් මං කිව්වා මේ පස්සේ ඒකත් මෙයා සටහන් කරගෙන මං එන්න කිව්වේ රමසට වෙන වැඩකට. දැන් අපේ තියෙනවනේ ගුවන් විදුලියේ සුබසාධක සංගමය. මට ඕනේ ඒකට ආරමුදලක් හදන්න. මං තීරණය කළා ඔයාගේ නාට්‍ය ගුවන් විදුලියෙන් සුබසාධක සංගමයට අරගෙන මාස 6ක් ඇතුළත දර්ශන 10ක් නගර 10ක පෙන්වන්න. කැමතිද? මං ගියා මාස 6කට දර්ශන 10ක් නම් කාලේ වැඩි මාස 3ක් වගේ නම් හරි බලමු මාස 3කින් හරි කැමතිද? ඊට පස්සේ ඉතින් මට මොනියම ඔයා කීයක් ගන්නවද නාට්‍ය? මං කොහොම මං තාම ඒක ගැන කතා කරලා නැහැ. නළුලියොත් එක්ක සම්බන්ධව කතා කරලා කියනවා. හරි ඒක දන්නවනම් එහෙම තමයි. එදා හේමංකාරී විපරණ මහතා නාට්‍ය බලලා මට දක්ව ප්‍රතිචාරය. ඊට සමාන දෙක තුනකට පස්සේ කපුගේව නැවත රාජකාරියට දත්ත. මේ තාරාවිලිති සංගීතයේ බලයෙන්. කොහොම හරි කපුගේ ආවට සමහරු කැමති වුණා. ඒ හේතුවෙන් තමයි කපුගේව රජ රටට මාරු වුණේ.
ඔන්නෝකයි අසන්නේනි අපේ රටේ කලාකරුවෙකුගේ තත්වය මට මතක ඔබට මතක ඇති අපිට හිටපු කලාකාරයෝ කී දෙනෙක් අකාලේ මිය ගියාද කියලා. අපිට හිටපු ගීත රචකයෝ ඉතාමත් හදවතට ගීත ලියපු ගීත රචකයේ ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේ ජීවිත අපිට කී දෙයක් නැතුණාද. මේ වගේ කලාකරුවෙක් කියන්නේ ඉතාමත් අහිංසක සුන්දර හදවතක් තියෙන මිනිස්සෙක්. ඒ වගේ මිනිස්සෙක් ගිනුත් මේ විදිහට පරිගන්න පුළුවන් සමාජයකනේ අපි ජීවත් වෙන්නේ, රටකනේ ජීවත් වෙන්නේ. ලොෂම්බුලා සිංහලයන් කියනවා අපේ සමාජය තුළින් අපි ජාති වර්ගවාදී ගෝත්‍රවලට වෙන් වෙලා රටක් හැටියට අපිට ඉදිරියට යන්න බැරි අපේ තියෙන මෙන්න මේ වර්ගවාදී ආකල්ප නිසා කියලා වෙලා. මෙයා මේ ආගමේ, අරයා මේ ආගමේ, මෙයා මේ ජාතිය, අරයා මේ කාස්ටකේ. ඒකනේ අපි තාම එකන් තැන පල්ලෙන්නේ.
ඒක නම් සම්පූර්ණයෙන් ඇත්ත. ඒක අපි කවුරුත් මේ සත්‍යයක් ලෙස පිළිගන්නවා. මේ නිරංජන මට මෙතනදී මතක් වෙනා මෙහෙම දෙයක්. ඔව්. අපේ කලා සංගම් තියෙනවා ලංකාවේ. සිනමා පරිෂදය කලාකරුවන් ඉන්නවා. සංගීතය අපේ කීර්ති පැස්කල් සභාපතිත්වයෙන් කරන සංගීත වේදින්ගේ සංගමය. සිත්තරවරුන්ගේ සංගමයක් තියෙනවා. දැන් මේ සංගම් වලින් ඔවුන්ගේ වැඩිමහල් සහ ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ට උපහාර දක්වන්නේ නැද්ද? හැබැයි මේ ළඟකදී, කියන්නේ මාසයකට එකහමාරට පමණ පෙර, මම දුටුවා ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලින් අපේ බොහොම ජ්‍යෙෂ්ඨ සහ වයෝවෘද්ධ සංගීත ශිල්පීන්ට ශිල්පීනිට මුදල් මේ ආධාර කළා. ඒ වගේ දේවල් මා හිතන්නේ ඔය ලූෂන් බුලත් සිංහල කියපු සමහර දේවල් දැන් සත්‍යයක් බවට පත් වෙමින් තිබෙන එක අපිට හිතන්න පුළුවන් හොඳ නිමිත්තක් කියලා. දැන් ඇත්තටම කලා සංස්කෘතියක් නැහැ කියන එකයි කීවේ. ලංකාවේ සංස්කෘතියක් තියෙනවා. ලංකාවේ සංස්කෘතිය තියෙනවා කියලා කියන්නේ ඔය ආගමේ තියෙන සංස්කෘතිය සහ ආගම්වල තියෙන සංස්කෘතිය සහ චාරිත්‍රවල තියෙන සංස්කෘතිය. ඒ වගේ දේවල් අපි බොහොම ඉස්මුදුලින් තියාගෙන ඒවට ගෞරව කරනවා. ලූෂන්ගේ අත්දැකීම අනුව ඔහු කියන්නේ කලා සංස්කෘතියක් නැහැ කියලා. කලා සංස්කෘතියක් නැහැ. සංස්කෘතික ඇමතිතුමා වශයෙන් කරන ඔවුන්ගේ වගකීමක් වෙනවා. ඔය සංගම මට හිතෙන හැටියට ඔය සංගම් වල සියලු දෙනාම කැඳවලා ඔවුන්ට සාකච්ඡා කරලා මේ වගේ දෙයක් කරනවා නම් ලොකු දෙයක්. නමුත් ලංකාවේ අද තිබෙන තත්ත්වය අනුව ඒවා කවදා වෙයිද කියලා අපිට විශ්වාසයක් නැහැ.
ඔරුවන් ඒ ප්‍රශ්න තමයි අපිටත් තියෙන්නේ. අපි එමනම් අපි ඇත්තටම මේ ප්‍රාර්ථනා කරනවා. දැන් එහෙම සංගම් පීඨවල තියෙන මං හිතන්නේ මේ කතා කරගෙන ගුණදාස කපුගේගේ ඒ වගේ කාලේ අපේ කලාකරුවන්ට ඒ වගේ තැනක්වත් අද තියෙන තරම් සහනයක්වත් තිබෙන්නේ නැහැ කියලා. අපි නම් ගීතයකට යමු.
අපි කඳු නොවෙන්නේ
ප්‍රසන්නනේ ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්ත ස්පර්ස් සංවිධානය ගෙනෙන සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහනට. දැන් වේලාව රාත්‍රී 8:00 විනාඩි 15යි. තව විනාඩි 10ක වගේ පොඩි කාලයක් වුණ අපිට තියෙන්නේ.
ඔව් නිරංජන් මම මෙතනදී මතක් වෙනවා ඔබ මේ වැඩසටහන ආරම්භ කරේ අපි කොච්චර ගුණමකුද කියන එකින් අපිට උදව් කරපු අයට සිංහල ජාතියේ මං හිතන්නේ ඒක රුධිරයේ තියෙන ලෙඩක් වෙන්නට ඕනි. අපිට උදව් කරපු අයට අපි කවදාකවත් හොඳින් කතා කරන්නේ නැහැ. සලකන්නේ නැහැ. අමතක කරලා දානවා. ඒ වගේ කතාවක් මං දැක්කා මේ පහුගිය දවසක වාර්තා වෙලා තිබුණා. ඒකේ මාතෘකාව තියෙන්නේ දෙවිවරු සහ යක්ෂයෝ රජ රට රාවය. අපේ ලංකාවේ
ඒකත් රජ රට පැත්තෙන්
ඒකත් රජරට පැත්තෙන් ඔහු දෙවිවරුන් සහ යක්ෂෝ ඉන්නවා කියනක. ඒ කියන්නේ දෙවිවරු වගේ කලාකාමී සුන්දර මිනිසුන්ට නිරපරාදේ අවගුණ සහ දුෂ්ටකම් කරන යක්ෂයොත් ඉන්නවා. ඒ වගේම අපි අමතක නොකළ යුතු අපේ වෛද්‍යවරයෙක් කරපු දෙවියෙක් වගේ වැඩක්. අනුරාධපුර රාජාංගන ප්‍රදේශයේදී ගැබෙනි මාවක සිය සැමියා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියේදී අනතුරට ලක් වී රාජාංගනයේ ආය 11 ප්‍රාදේශීය රෝහල් රැගෙන අවස්ථාවේදී ඇයට වැඩිදුර වෛද්‍ය ප්‍රකාර ලබා දුන්නායි මේ රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරියා ගිලන් රත්යකින් උපමාව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යාමට කටයුතු කිරීම නිසා ඒ ගැබෙනි මවත් ඇගේ කුස තුන දරුවාගේ ජීවිත බේරා ගැනීමට හැකි උපුවත දන්වන්නේ සතුටිනි. අනතුරට මුහුණ පෑ මෙම ගැබෙනි මව රෝහල් ගත කළ අවස්ථාවේ රෝහලේ ගිලන් රථයේ රියදුරා නිවාඩු ගොස් සිටියින් අසල පිහිට වෙනත් රෝහල් කීපයකින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට දැරු උත්සාහය අසාර්ථක වූ තැන වෛද්‍ය නිලධාරිය කර ඇත්තේ බැහැරින් කැඳවාගත් රියදුරකු සමග තමන් රෝගියා කැටුව තමන් විසින්ම අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පියෑමයි. වෛද්‍ය නිලධාරියා උතුරුමැද පළාත් වෛද්‍ය සේවා අධ්‍යක්ෂකවරයාද වාචිකව දැනුම් දී එලෙස ක්‍රියා කොට ඇත්තේ අවදානම් රෝගී තත්ත්වයක පවතින ජීවිත දෙකක් බේරා ගැනීමේ උතුම් අරමුණින් මිස අන්හිසි හේතුවක් නිසා නොවන බව මෙහි අමුතුවෙන් කිය යුතු නැහැ. එහින් එම උදාර කටයුතු කරන්න නොපැකිලව ඉදිරිපත් වන අසරණ ජීවිත දෙකම මරුතුලට යා නොදී බේරා ගන්නට ක්‍රියා කළේ අපේ කාලේ ඉතාම දුබල ඉසිවරාණයන්ට ජාතිය ප්‍රණාමය හිරවිතිය හිමි වියතිය. එවන් දෙවිවරු වැනි ඉසිවරුන්ද වෙසෙන බිමේ යක්ෂයන්ද ජීවත් වෙන බවට කදිම නිදර්ශනක් වන්නේ අප මෙහි සඳහන් කළ රෝහලේ සිදීමු දිනේදී නිවාඩු ලබා සිටි ගිලන් රත රියදුරා වෛද්‍ය වේයා විසින් පිටිතින් කැඳවාගෙන රියදුරෙකු රෝගියා අනුරාධපුර ශික්ෂණ රුවල්ට රැගෙන යාමේ ක්‍රියාවට උරණ වී වෛද්‍යවරයාට එරෙහිව නීති මාර්ගෙන් ක්‍රියා කිරීමට යෑමයි අන්න යක්ෂකම්. ඔහු මේ බව තම සමාජිකත්වයේ දරන වෘත්තීය සමිතික ප්‍රධානීන්ට එවෙලේම දැනුම් දී උතුරුමැද පළාත් වෛද්‍ය විගණන ඒකටදී වෘත්තීය සමිතිය හරහා පැමිණිල්ලක් කර තිබෙන බව දැනගන්නට තිබේ. මෙන්න මල් මිටක්. අපි වෙසෙන සමාජයේ හර පද්ධතීන් කොතරම් බරපතල ලෙස වෙනසෙමින් පවතියේද මහත් ඉහලින් සිතට එකඟව පැසසිය හැකි පුද්ගලයන් චරිතද අප අතර වේ. ඒක අපි අගේ කුතුහල දෙයක්. අපි ප්‍රවෘත්ති මාධ්‍යයක් වශයෙන් අපි කළ යුතු දෙයක්. ඊළඟට තියෙන තවත් දෙයක් තමයි මම ඔබට කීවා පහේශිස්සත්යෙන් හොඳ ප්‍රතිඵල ලැබුවයි කියලා. දීර්ඝ කාලයක් පුරාවට රුධිර කොටු ශස්ත්‍රවාදීන් අපමණ බැටකෑ වැලියෝ ප්‍රදේශයේ පිහිටි ඉතාත්ම දුෂ්කර පාසලක් වන ඇහැටු ගස්වැව් විදුහලේ පස්වෙනි ශ්‍රේණියේ දරුවන්ට සිප්ස් අතර පෙවූ ගුරු මෑණිකෙනෙකු සහ ගුරු පියෙකු පිළිබඳව මේ සටහන.
ඔරුවන් මං හිතන්නේ මේ මට ඔබ කියද්දී ඔබ ඔය විස්තරේ කියද්දී ඔය දෙවිවරු වැනි මිනිසු ගැන කියද්දී මට මතක් වුණ අපූර්ව ගීතයක්. මගේ ගීතය ප්‍රචාරය කරන්න ඔබ ටික කිව්වට පස්සේ.
ඔව්. මම බොහොම දෙකලින් කියන සේනානායක මහතා තමයි ඒ ගුරු පියා. රේණුකා දමයන්ති මහත්මියතුමා ඔරු ගුරු මෑණියෝ. ඔහු සුවිශේෂී වන්නේ අපිට කාරණා දෙකක් නිසා වෙනි. ඇහැටු ගස්වැව් පාසලේ දරුවන්ට අකුරු කරවන ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පත් කරන ලද ගුරු භවතුන් නොවෙති. පාසලේ පවතින උගුරු ගුරු හිඟියට පිළිමක් ලෙස සිවිල් ආරක්ෂක බලකාය මගින් පාසලේ දරුවන්ට ඉගැන්වීම සඳහා අනුයුක්ත කර සිට දෙදෙනෙකි. ගිනි ආවේට දෑත හුරු කරගත් සෙබලෙකු සහ සෙබලියක විසින් ඊට හාත්පසින්ම වෙනස් වූ කටයුත්තක එනම් පාසලක දරුවන්ට අකුරු කරවන්නට යොමු වී ඒ විශිෂ්ට දක්වන් දක්වා තිබේ. එනම් මෙවර පහ වසර ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල වලින් මුලිතිව දිස්ත්‍රික්කයේ පළමුවෙන්නා බවට පත්ව ඇත්තේ වැලියෝය ඇහැටු ගස්වැව් විද්‍යාලයේ සේනානායක ගුරු පියාණන් හා රේණුකා දමයන්ති ගුරු මෑණියන් වෙතින් ඉගෙනු ලැබූ ඒ එම් නිර්මාණී බුද්ධිකා දැරියයි. ඇය විසින් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 171.
ඕරුවන් මං එමනම් අර ගීතය ඔබ වෙත අසන සරසන්න අපි ගහමු. නෑ අද තියෙන මොකක් හරි ටෙක්නිකල් ඩිෆිකල්ටි එක. ඒ ගීතය අහන්න ලැබෙන්නේ නෑ අපිට. කමක් නෑ සන්නේ නී. මම දැන් රුවන් කලින් මතක් කරලා දුන්නා මේ මම ඔබට කියන්න ගියේ ගීතය මම ඔබට ඔබවින් ප්‍රචාරය කරන්න ගියේ ගීතය කොටස මට මතක් වුණේ වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත.
බොහොම ගැළපෙන ගීතයක් මේ වෙලාවට.
ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනුලෝ තලේ වාසනා. ඒ ගීතය තමයි මට ඔබවින් ප්‍රචාරය කරන්න තිබ්බේ. නමුත් හැමදාම එක දවස් එක වගේ නෙමෙයි. එකේ පොඩි පොඩි ප්‍රශ්න එනවා අපිට. ඉතින් අදත් ඒ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා මේ කන්ට්‍රෝල් බෝඩ් එක හරියට වැඩ කරන්නේ නැහැ. කෙසේ හෝ අද දීපාවලි දවසේ මම ඔබ වෙනුවෙන් මේ ගීතය තෝරගත්තා. ලබන සතියේ මෙවන් වූ වැඩසටහනකින් ඔබ හා හමු වෙන තුරු අප ඔබෙන් අද සමුගෙන යන්නම්. ඔබ සැමට සුබ දීපාවලි සමග සමගින් සුබ රාත්‍රියක් වේවා.
වෙදි සද්දට වයි දරු කැක්කුමත් හිත දරන් මහගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන් දැන් ගිනි අඩු වෙලා ගිහින් පුතුනේ ගෙදර එන්න පොඩි පැටව් ආරන්නේ